මීළඟට විජේපාල හෙට්ටිආරච්චි ගරුමන්තිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ස්තුතියි මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි. අද දින විශේෂයෙන්ම වැදගත් වන ශ්‍රී ලංකාව ගුවන් සේවයට ඉතාමත් වැදගත් වන යෝජනාවක් ගරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා විසින් මේ සභාවට ඉදිරිපත් කරපු අවස්ථාවේ ඒ සඳහා වචන කීපයක් මං හිතන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමියට මගේ ස්තුතිය පුද කරනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය මා හිතනේ ආරම්භ කළා 1911 විතර කාලේ තමයි පළමුවෙන්ම ශ්‍රී ලංකාවට ගුවන් යානයක් එනල්ලා තියෙන්නේ. මම හිතනවා මේ කාල පරිච්ඡේදය තුළ ගත්තම ප්‍රංශයේ නිෂ්පාදිත අශ්ව බල 25කින් යුත් අන්සානි නැමැති ගුවන් යානය මෙරට නැවක් මගින් ප්‍රවාහනය කළා තමයි මේ රටේ කොළඹ වරායේ ගොඩබාල 1911 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා මේ පළවෙනි ගුවන් යානය ගෙන ඇවිල්ලා. ඊට අමතරව අපි දන්නවා එදා ඉඳලා දෙසැම්බර් 1911 දෙසැම්බර් ජර්මන් ජාතික ගුවන් නියමුවෙකු වෙච්ච ෆ්‍රාන්ස් ඔක්ස කියන මහතා ඕස්ට්‍රියාවේ නිෂ්පාදිත එට්‍රික් කියන ගුවන් යානය ශ්‍රී ලංකාවට රැගෙන ඇවිල්ලා ඔස්ට විසින් සිය ගුවන් යානය කොළඹදී ගුවන්ගත කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වුණා. ගුවන් යානය කඩා වැටීම අතර ඔස්ට තුවාල ලබල තියෙනවා. මේ කාලයේ දිහා බැලුවම මෙවැනි ආරම්භ වෙච්ච ගුවන් යානය 1912 දෙසැම්බර් මාසේ 7 වෙනිදා ප්‍රංශ ජාතික ගුවන් නියමුවෙක් දෙදෙනෙකු වර්මින්ග් සහ ෆොස්ෆ්‍රේ කියන ඒ ගුවන් නියමුවන් කොළඹ තුරඟ තරඟ පිටියේදී සාර්ථක ගුවන් ආරම්භයක් කළ ගුවන් ගමනක නිරතවීම නිසා ශ්‍රී ලංකාවේ පළවෙනි ගුවන් ගමන ඉතිහාසගත වෙනවා. මේ වගේ ඉතිහාසයක් තිබිච්ච ලංකාවේ අපි දැක්ක 1934දී රජය විසින් අක්කර 224ක පොල් ඉඩමක් පවරාගෙන රත්මලානේ ආරම්භ කරපු ගුවන් තොටුපළ පිහිටවල තියෙන ඊට පස්සේ 1935ක විවෘත කරලා තිනවා. ශ්‍රීමත් චෝන් කොතලාවල මැතිතුමා 1930 ගණන්වල ප්‍රවාහන හා වැඩඇමතිවරයා හැටියට අපි දන්නවා ලංකාවේ සිවිල් ගුවන් සේවය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළා. එතුමා මහිතන ප්‍රධාන වැඩ කොටසක් ඉෂ්ට කරලා තිබෙනවා. ඒ වගේ 1940 ගණන්වල දෙවන ලෝක යුද්ධයත් එක්ක ඉතාමත් වැදගත් වුණා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්. මහිතනවා ඒ අනුව අපි දැක්කා එදා ප්‍රදේශවල ගුවන් තොටුපළවල් කිහිපයක් ආරම්භ වුණා. කටුනායක, වවුනියාව, පුත්තලම, ත්‍රිකුණාමලය සහ පලාලි කියලා. මේවත් එක්ක 1947-78 යන එයාසිලෝන් ගුවන් සේවය ආරම්භ කළා. 1978 එයා ලංකා සමාගම ආරම්භ කළා. 1998දී ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ කළා. ඒ තුනින් ශ්‍රී ලංකා ගුවන් සේවය ඉතාමත් ශක්තිමත් එකම ජාත්‍යන්තර මට්ටමට ගෙනෙන්නට පුළුවන්කමක් ලැබුණා. එමිරේට් ගුවන් සමාගම සමග එදා ශ්‍රී ලංකන් ගුවන් සේවය 40%ක කොටස් මිලදී අරගෙන ඒ කළමනාකාරීත්වය ඇති කළා. ඇමරිකන් ඩොලර් 70%ක පමණ මුදලක් එමිරේට් විසින් ඒ සඳහා ආයෝජනය කළ පසුව 2008 මාර්තු 31 වෙනිදා එමිරේට් ශ්‍රී ලංකා රජය අතර පැවති ගිවිසුම නිම කළා කටයුතු කරා. ඉන් පස්සේ මහිතන ඇමරිකන් ඩොලර් මිලියන 53ක සිය කොටස් වෙල්ද කොටස් මිලදී අරගෙන 2010දී ශ්‍රී ලංකා රජයට විකුණලා දාලා තිබුණා. මේ තත්ත්වයන් තුළ අපි දැක්කා මේ ඉතිහාසය ගැන කතා කරනකොට ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි 2006 ඔක්තෝබර් 27 වෙනිදා මිහින් ලංකා කියන තවත් ගුවන් සේවයක් ආරම්භ කළා. 2016 ඔක්තෝබර් වෙනකොට මිහින් ලංකා ගුවන් සේවයත් යටතට අරගෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතට අරගෙන කටයුතු කරා. ඒ වන විට විතරක් බිලියන 17ක් අලාබුණා. 2017 ජනවාරි 13 වෙනිදා ඒක අහෝසි කළා දාලා තිබෙනවා. මේ වෙනකොට බිලියන 28,929ක් වුණා. මේ ඉතිහාසය ගැන කතා කරනකොට අපිට පැහැදිලිව පේනවා ශ්‍රී ලංකා ඉතිහාසය තුළ විශේෂයෙන්ම ලංකාවට ආවෙනික වෙච්ච ඒ වගේම සම්ප්‍රදායික වෙච්ච ගුවන් සේවයක් අපට තිබුණා. අපේ අනන්‍යතාවයක් තිබුණා. මම හිතනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපි ජාත්‍යන්තර මට්ටමින් මේ ගුවන් සේවා සමාගම් එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද පනත තුලින් අපේ ගරු අමාත්‍යතුමා ගෙරෙන්නේ කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ පැවතිච්ච 1999 වසරේ අත්සන් කරන සම්මුතියට අනුව විශේෂයෙන්ම MC99 ලෙස හැඳින්වෙන සම්මුතිය බේවන විට රටවල් රැසක් අනුගමනය කළා තියෙනවා. ඒ තුලින් අපි දන්නවා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම ඒ වගේම වඩාත් වේගවත්ම කාර්යක්ෂම සිදු කිරීමට අවශ්‍ය පිටුබලය මේ සම්මුතියෙන් සැලසෙනවා ඒක මම හිතන්නේ ජාත්‍යන්තරයේ විශේෂයෙන්ම මේ සේවායක කටයුතු කරන රටක් හැටියට අපිට ලොකු වාසියක් එනවා MC99 සම්මුතිය මගින් සැලකෙන ප්‍රධානතම වාසියක් හැටියට අපිට ගන්න පුළුවන් අධිකරණවලදී යම් යම් ප්‍රශ්න ඇති වෙලා මගින් මරණයටපත් වෙලා තුවාල ඇති වෙලා ඒ වගේම භාණ්ඩ යම් කිසි විදියකට ප්‍රවාහනයේ සිදුවීමේදී ඒවා නැති වෙලා ඒ තුලින් වෙන අලාභයන් පිළිබඳව කෙටි කාලයක් තුල ඉතාමත් ඉක්මනින් අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ තුලින් විශේෂයෙන්ම ප්‍රවාහකීන්ට ඒ සඳහා අපේ මගින්ට ඒ සඳහා අතර තිබෙන සම්බන්ධතාවය ඉතාමත් ශක්තිමත් කළා ඒ තුලින් අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කළා එයින් Tamanta ලාභයක් වෙනවා නම් කටයුතු කිරීමේ හැකියාවක් අපට තිබෙනවා ඒ වගේම මගින් ප්‍රවාහනයේදී ගමනාරම්භක ස්ථාන ඉඳලා ගමනාන්තය දක්වා පිළිබඳ සදහන් වන ඉතාම පැහැදිලි වැඩපිළිවෙලක් මා හිතන අලුත් තාක්ෂණික ක්‍රමය අනුව අනුගමනය කරන්න පුළුවන්කමක් මේ තුනින් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අද බොහෝ විට මේ ගමන් යනකොට අපි නොඑක් අතවරවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සමහර අවස්ථාවලදී භාණ්ඩ නැති වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම සමහර භාණ්ඩ මං හිතනවා විනාශ වෙන අවස්ථාවල් තිබෙනවා. මෙවැනි කටයුතු වලදී ඉතාමත් ආරක්ෂිතව රක්ෂණයක් ඇතුව කටයුතු කරන්නට මේ වැඩපිළිවෙල තුළින් මේ පනත තුළින් වඩාත් බලගන්නන බව සඳහන් කරන්න ඕන. ඒ නිසා මම හිතනවා ජාත්‍යන්තරයත් එක්ක කතා කරනකොට අපේ ගුවන් සේවය ඉතාමත් හොඳ සේවාවක් සිද්ධ වුණ පහුගිය කාල පරිච්ඡේදයේ. ශ්‍රී ලංකා ගුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අපට ගමනක් යනකොට බොහොම සතුටින් බොහොම සෙනෙහසින් බොහොම ලෙන්ගතුකමින් කටයුතු කරන්න පුළුවන් කමක් ලැබුණා. නමුත් ඒකේ යම් යම් අඩුපාඩුකම් තිබෙනවා ගරු අමාත්‍යතුමනි. ඔබතුමා වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ අපි දැක්කා විශේෂයෙන් පරයන්තයන් සුවිශාල කරලා ඒ තුලින් වඩාත් බහිතන ගුවන් යාන වැස්සවීම සහ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් තිබුණා. නමුත් අපේ ගුවන් යාන විශේෂයෙන්ම ගුවන් තොටුපළවල තත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනවා. ලෝකෙ වෙනත් රටවල් වලට අපි ගියාට පස්සේ මම දන්නවා විශේෂයෙන් චීනය ගත්තත් අපි ගියපු සාමාන්‍ය රටවල් රුසියාව විශේෂයෙන්ම අපේ ආශ්‍රිත තිබෙන දකුණු කොරියාව ඉන්දියාව සිංගප්පූරුව වගේ රටවල් වල ගත්තත් සමහර අපි දන්නවා සිංගප්පූරුව වගේ රටක ගුවන් යාන මම හිතනවා ප්‍රවාහනය සම්බන්ධව විශාල දියුණුවක් තිබෙනවා. සමහර ගුවන් තොටුපළවල් වලට ගියාම අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි කනගාටු වෙනවා ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේ අවුරුදු දෙකෙන් තුනෙන් ඔක්කොම කරන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාට විශාල වගකීමක් තිබෙනවා මේ ගුවන් තොටුපළවල් වල අවශ්‍ය පහසුකම් ටික අපිට ලබා ගන්න. ඕනම ගුවන් තොටුපළකට ගියාම එහි සාමාන්‍ය අපි දන්නවා වැසිකිළියකට ගියාම විශේෂයෙන්ම අපට පේනවා ඒ ගුවන් තොටුපළේ තිබෙන තත්ත්වය පිළිබඳ වෙනත් රටවල් වල ඒ සම්බන්ධව සනීපාරක්ෂක පහතුකම් තුල භුක්ති විඳින අපිට ලංකාවට ආවම අපි දන්නු ඉතාමත් කනගාටුදායකයි ඒ කටයුතු පිළිබඳව මීට වඩා විධිමත්ව ඒකම ක්‍රමානුකූලව පිරිසුදුව සහ නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වෙච්ච පහසුකම් ටිකක් අපට ලබා දෙන්න ඕනේ. ඒ වගේම අපි දකිනවා සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම එක් එක් පරයන්තයන් පිළිබඳව ටර්මිනල් පිළිබඳව කතා කරනකොට අද අපි දැක්ක පහුගිය දවස්වල කොරියාවට ගියාම ශ්‍රී ලංකා ලෝකයේ තිබෙන
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
විශාල කාලය අවසන් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි එක විනාඩියක් දෙකක් දෙන්න ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා මම හිතනවා කාලය ඇති වෙයි කියලා. ඒ නිසා ටර්මිනල්ස් මම හිතනවා නිර්මාණය කිරීමේ එක්කම ඉදිකිරීම සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්නට ඕන. මම හිතනවා අපි අමාරු රටක් හැටියට පහුගිය කාලේ ඔබ දන්නවා මිහින්දයා ගුවන් සමාගමක් ඇති කළ ඒ තුලින් ඇති වෙච්ච පාඩුව දිහා බැලුවම අපට පේනවා මේ තත්ත්වයේ ඉතාමත්ම දරුණු ලෙස ඛේදවාචකයට පත් වුණා. එතෙසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන තත්ත්වයේ තිබියදී ඒකෙදි ඊට වඩා තවත් පාඩු ලබන තත්ත්වයට පත් වෙන්නට පුළුවන් ලාවක් ලැබුණා. කිසිම ඉවක් බවක් නැතුව හිතුමතේ හිතුවක්කාර විදියට යම් යම් තමන්ගේ නම් වලින් සමන්විත වෙච්ච අනුවර්තනය කරපු ඒ සමාගම් බිහි කිරීම මම හිතනවා 2017 විතරක් මිලියන 28,929ක් අපේ මිහින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලාභයක් සිදුවීම මම හිතන්නේ බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපට සිද්ධ වෙන අකමැත්තෙන් වුණත් මේ සේවාව කවුරු මොන විදියට කතා කරත් මේ සේවාවන් මේ නිසා සුදු අලියම් බවට පත් වෙනවද නැත්නම් මේකෙන් යම් කිසි ආදායමක් ලබා ගන්න භූමිය තුලින් මේ පද්ධතිය තුලින් යම් කිසි ආදායමක් විතරක් නෙමෙයි ලෝකේ ජාත්‍යන්තරයේ මා හිතනවා ශ්‍රී ලංකාව සංචාරක නිකේතනය සංචාරක මධ්‍යස්ථානයක් වෙනකොට අපි වඩ වඩාත් ගුවන් සේවාවන් ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා පිල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමාගෙන් අවසානයේදී විශේෂයෙන්ම ගුවමාරුවන මධ්‍යස්ථානයක් හැටියට ශ්‍රී ලංකාව කටුනායක ගුවන් තොටුපළ පත් කරන්න පුළුවන් කමක් තිබෙනවා නම් අපි දන්නවා ඒ තුලින් විශාල ආදායමක් අපට ලබන්න පුළුවන්. ඒ තුලින් කෙලින් මේ දවස්වල අපි දන්නවා ඕස්ට්‍රේලියාවට ගුවන් යානා ගිහිපු ආකාරය ලංකාවට එකම ගමන් වාරයකදී යන්න පුළුවන් කමක් තිබුණා සමහර තැන්වල. එනිසා අද ගුවන් හුවමාරු වෙන මධ්‍යස්ථානයක් හැටියට අපේ ලංකාව කටුනායක ගුවන් තොටුපළ පත් කරන්න පුළුවන් කමක් ඔබතුමාගේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් කමක් තිබෙනවා නම් දිගු ගමන් ඒ සඳහා අවශ්‍ය කාලසටහන් එවගේ මලුත් නවීන මං හිතන අද වෙනකල් ලංකාව සතු මන් දන්නේ නැහැ ගුවන් යානා කීනවත් තියනවද කියලා එයින් කීයක් අපිට ආදායම් ලැබෙනවා තවමත් තියෙන බද්දට ගන්න ඒවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපිට කියලා හරියට බද්දක් නැතුව අපේ ආදායම ලබන්න පුළුවන් එක ගුවන් යානයක් හෝ අපි ලබා ගත යුතු වෙනවා. අද අපි සතුව තියෙන ගුවන් යානා 25ක් 26ක් වගේ පුංචි ප්‍රමාණයක් මේක ලෝකේ ජාත්‍යන්තර ගුවන් සමාගම් එක්ක ගන්නකොට අපිට ලොකු ප්‍රශ්නයක් ලොකු මං හිතන අභියෝගයක්. ඒ නිසා අවසාන වශයෙන් මේ පනත් තුලින් විශේෂයෙන්ම ලෝකේ අනිකුත් රටවල් එක්ක අනිකුත් ගුවන් සමාගම් එක්ක ලබදියාවෙන් කටයුතු කරන්න පුළුවන් ඒ තුලින් මේ රටේ ඉතාමත් විධිමත් කරන්න පුළුවන් ශක්තියක් මේ තුල් හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අන්තිතුමිය ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමාට ඔබතුමාට ගෞරවණීය ආරාධන කරනවා පිළිතුරු කතාව.
මූලාසනාරූඪ සභාපතිතුමියනි මා පළමුවෙන්ම අද දින මේ විවාදයේදී අගනා අදහස් ඉදිරිපත් කළ ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ සියලුම මන්ත්‍රීතුමන්ලා හා මැතිවරණතුමන්ලාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමැති. මං හුඟක් ප්‍රශ්නවලට ඒ අවස්ථාවේදී උත්තර දුන්නා. දැනට හරිස් මන්ත්‍රීතුමා විසින් අරුගම්බේ සහ කල්මුනේ තියෙන ජලාශ මත ගුවන් යානා ගොඩ බැස්වීම පිළිබඳව කල්පනා කරන්න කියලා ඉදිරිපත් කරා. අත වශයෙන්ම අපි ඒ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය සොයා බලලා ඒවා තාක්ෂණික වශයෙන් එහිවට කිරීමට එසේ කිරීමට හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාවක් සලසා දෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම පුත්තලම ගුවන් තොටුපළ පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනාවේදී මට කියන්න තියෙන්නේ අපි මේ පිළිබඳව අපි ෆීසිබිලිටි ස්ටඩි එකක් ශක්්‍යතා අධ්‍යයනයක් කරා. හෝල්සිම් සිමෙන්ට් ෆැක්ටරියේ අර චිමිනිය තියෙන නිසා අපිට ඒක එයාපෝර්ට් එකේ ඉඳන් කිලෝමීටර් එකක දුරක තියෙන නිසා තාක්ෂණික වශයෙන් අපිට එය සංවර්ධනය කිරීමට අපහසු ගැටලුවක් මතුවෙලා තිබුණා. ඒ වගේම ලංකා ශ්‍රී ලංකා එයාෆෝස් එකේ අර ඩිෆෙන්ස් රේඩාර් එක එහි සවි කරලා තියෙන නිසා එය ඉවත් කිරීමේ ඇතිවන ගැටලු කාරණා පිළිබඳව කල්පනා කරලා බලලා ඒ ස්ථානයේ ගුවන් තොටුපළක් දියුණු කිරීමේ අදහස අපිට අතහැරලා දාන්න වුණා මේ කියන තාක්ෂණික හේතුන් මත. ඒ වගේම අපේ අරුන්දික ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා මේ ශ්‍රී ලංකන් ෆ්ලයිට් ඉන්ෆර්මේෂන් පිළිබඳව ඒවා අපි මේ පෞද්ගලිකකරණය කරන්න යනවා කියලා මතයක් ප්‍රකාශ කරා. එහෙම කිසිම පෞද්ගලිකකරණය කිරීමේ අදහසක් නෑ. ඊළඟට කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි රන්වේ එක හදන්නේ කොයි පැත්තෙන්ද කියන කාරණය පිළිබඳව විවිධ මත කීපයක් තියෙනවා. මේ පිළිබඳව අපිට තියෙන ප්‍රශ්නය අපි බලන්න ඕනි අවම හානිය ජනතාවට සිදුවෙන ආකාරයෙන් සෙකන්ඩ් රන්වේ එක හදන්න. ඒ පිළිබඳව දැනට අපි අධ්‍යයනයක් කරගෙන යනවා. අඩුම ජනතාවක් ඉවත් කරලා කොහොමද මේ රන්වේ එක හදන්නේ කියලා, කොයි පැත්තෙන්ද හදන්නේ. හැබැයි හදන පැත්ත පිළිබඳව තීන්දු කිරීමේදී ඒ පිළිබඳව තියෙන නිර්ණායකත් සලකා බල්ල තමයි අපට තීන්දුවක් ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව තවම කොයි ස්ථානය කරනවද කියන එක පිළිබඳව අපේ අවසාන තීරණයක් නෑ. ඒ වගේම අර මේ රට පැමිණෙන ගුවන් මගින්ගෙන් තවත් ඩොලර් 5ක මුදලක් අය කරන්නට යන බව සහ විශේෂයෙන්ම අපේ ගිනි නිවන සේවාව හා ආරක්ෂක සේවාවන් පෞද්ගලිකාංශයට දෙන්න යන බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කිව්වා. එවැනි කිසිම අදහසක් නැහැ. මේ අය කරනු ලබන ඩොලර් 50 ඩොලර් 5 මුදල මේ භාණ්ඩාගාරයේ විසින් දැරීමට එකඟ වෙලා තිබෙනවා. ඒ නිසා ගුවන් මගින්ට ඒ පිළිබඳව කිසිම අමතර වැය බරක් දැරීමට සිදු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ උතුර පළාත නියෝජනය කරන මන්ත්‍රීතුමා පලාලි එයාපෝට් එක පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි හැම වෙලාවෙම අපේ වැඩක් කරන්න ගියාම අපි වෙන රටවල් දිහා බලනවා. ඇයි එහෙම බලන්නේ? දැන් අපි මේ අපි අගමැතිතුමා අපේ කතානායකතුමා එක්ක ගියා ඉන්දියානු සංචාරයක. ඉන්දියානු සංචාරයේ ගිය අවස්ථාවේදී ඉන්දියාවේ විශාල ජලගැල්මක් ඇවිල්ලා කේරළ ප්‍රාන්තය ඒ හුඟක් ජීවිත දේපල හුඟක් විනාශ වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී පිටරටවල්වල රටවල් ගණනාවක් ඉන්දියාවට මේවට ආධාර දෙන්න ඉදිරිපත් වුණා. නමුත් ඉන්දියාව අපිට ඔයගේ ආධාර උන නැහැ කියලා. අපිට මේවා මැනේජ් කරගන්න පුළුවන්, අපිට ඒ කටයුතු කරන්න පුළුවන් කියලා අන්න එහෙමයි ඉන්දියාව කටයුතු කරේ. ඉතින් ඒ නිසා අපි හැම දෙයකටම පිටරටින්ම මුදල් අරගෙන හොයාගෙන එහෙම කියලා කවුරුත් මේ මොන රටක්වත් නිකන් නොමිලේ අපිට මේවා කරලා දෙන්නේ නැහැ. එක්කෝ ණය ආධාර වශයෙන් තමයි දෙන්නේ. ඒවා අපි ආපහු ගෙවන්න ඕන. ඉතින් මේ පලාලි එයාපෝට් එක පිළිබඳව අපි ඉතාම තීක්ෂණ බුද්ධියෙන් යුතුව කල්පනා කළා තමයි අපි තීරණ ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි මමත් අගමැතිතුමත් ජෝන් අමරතුංග ඇමතිතුමත් ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මෙහි අලුත් වැඩියා කටයුතු සියල්ල ඉටු කරලා මෙය 320 320 ගුවන් යානා බැස්වීමට පුළුවන් තත්ත්වයකට ගෙන ඒමට අපි මුදල් හොයාගෙන තියෙනවා. මාගේ ගුවන් සේවා අධිකාරියෙන් මිලියන 750කුත් ඒ වගේම සංචාරකාර මුදලෙන් මිලියන 1000කුත් දීලා අපි ඒ තුලින් මේ වැඩ කටයුතු කිරීමට කටයුතු කළා තියෙනවා. ඒ කටයුතු කරායින් පස්සේ අපිට පළමුවෙන්ම රට ඇතුලේ තියෙන ගුවන් සේවාවන් ඊට පස්සේ රටින් පිට යන ගුවන් සේවාවන් මේ හැම දෙයක්ම එතන පටන් ගන්න පුළුවන් වෙයි. හැබැයි බෙදන්න ඉස්සෙල්ලා හොද්ද හදා ගන්න ඕනි. ඉතින් ඒ නිසා මුලින්ම අපිට තියෙන්නේ මේ ගුවන් තොටුපොළ හරි ප්‍රමිතියට යුතුව සකස් කිරීමේ කාර්ය අප විසින් කරනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මමත් කල්පනා කරනවා ජාතික සංහිඳියාව සඳහා උතුර නැගෙනහිර උතුරත් දකුණත් යා කිරීමේ මේ ක්‍රියාවලිය සඳහා මෙවැනි සංවර්ධන කටයුතු අපි කරන්න ඕනේ. ඒවා කොම් කරන්න හොඳ නෑ. ඒ එයාපෝට් එකත් අපි මත්තල එයාපෝට් එක දියුණු කරනවා වගේම පලාලි එයාපෝට් එකත් දියුණු කරන්න ඕනේ. සීගිරියත් දියුණු කරන්න ඕනේ. ත්‍රිකුණාමලෙත් දියුණු කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ රජයේ අපේ ප්‍රතිපත්තිය. ඉතින් ඒ නිසා ඒ කටයුතු අපි කරනවා. එතකොට අපිට මං හිතනවා අපිට ජාත්‍යන්තර ගුවන් ගමන් එතනින් ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඒ මිසක් මේක මේ දියුණු කරන්නේ කාට හරි විකුණන්න හරි දෙන්න හරි විදේශිකයෝ ගෙන්නන්න හරි නෙවෙයි. අපි දේශීය වශයෙන් අපි මේක දියුණු කරලා අපේ රට තුළ තියෙන මේ ගුවන් සේවා පහසුකම් වැඩි දියුණු කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ තුලින් සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම ඇතුළු ඒ කරුණු රාශියක් පිළිබඳව අපි ඉතාම අවධානයෙන් කටයුතු කරනවා. එතුමා මේකෙන් පරිබාහිර ප්‍රශ්නයකුත් ඇහුවා මේ EPF ගෙවලා නැහැ කියලා. අපි EPF ඔක්කොම ගෙවලා තියෙන්නේ. නමුත් ප්‍රසාද අපිට තියෙනවා මේ සේවකයින්ගේ සමහර මුදල් ගෙවන්න. ඒ පිළිබඳව දැන් අපි දැනට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. ඉතුරු ටිකත් අපි ඉතාම ඉක්මනින් ගෙවනවා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට මම පත් කරලා තියෙනවා. රුපියල් 10,000ක් බෝනස් ගෙවනවා. එන මාසෙ ඉඳන් මෙතෙක් කල් දුදුන්න පඩිවැඩි කිරීම් දෙකක් අපි ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකින්ට ලබා දෙනවා. නිසා මම සතුටු වෙනවා අපි මේ රජයට එකතු වෙලා ඒ තුලින් අපේ අමාත්‍යාංශ තුලින් මේ කඩාවැටුණු ආයතන කඩාවත් තවදුරටත් කඩාවත් නවත්තන්නේ නැතුව දියුණු කරලා ඉහළ තත්ත්වයකට ගෙන ඒමට අපිට පුළුවන් වුණා. ඒ ගැන අපි ඊටාම සන්තෝෂ වෙනවා. ඒ නිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ විශේෂයෙන්ම අපේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිමලසිරි මහත්තුමා එහි නායකත්වයේ ලබා දෙමින් අපිට එවැනි ප්‍රවීණයන් සොයා ගැනීම ඉතාම අමාරුයි ලංකාවේ. මොකද ඒ ක්ෂේත්‍රයේ පිටරට කෙනෙක් ගෙනාවොත් අපිට ඩොලර් 10,000ක් 15,000ක් ගෙවන්න වෙනවා. නමුත් අපිට දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ සියලු නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා අපිට ප්‍රවීණ ඒ ක්ෂේත්‍රය තුළ ගැඹුරු අධ්‍යයනයක් කරලා අධ්‍යක්ීප් තියෙන කණ්ඩායමක් බිහි කිරීමේ අභියෝගය අපිට තියෙනවා. ඒ අභියෝගයකට මුහුණ දීමට කටයුතු කරන එකට ටික කාලයක් ගත වෙයි. නමුත් ඒකත් අනිවාර්යයෙන්ම අප විසින් කළ යුතුයි. ඒ බවත් ප්‍රකාශ කරමින් විවාදයට සහභාගී වූ සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගුවන් ප්‍රවාහන පනත් කෙටුම් පත දෙවන වර කියවීම. සභාව එකඟද?
එකඟයි.
කාරක සභාව. පළවෙනි වගන්තිය සභාව එකඟද?
එකඟයි.
දෙවන වගන්තිය සභාව එකඟද? තුන්වන වගන්තිය
සභාව
එකඟද? හතරවන වගන්තිය
එකඟයි.
පස්වන වගන්තිය
එකඟයි.
හයවන වගන්තිය
එකඟයි.
හත්වන වගන්තිය
එකඟයි.
අටවන වගන්තිය
එකඟයි.
නවවන වගන්තිය
එකඟයි.
උපලේඛනය
එකඟයි.
ප්‍රඥාප්ති වගන්තිය
එකඟයි.
පූර්විකාව
එකඟයි.
නාමය
එකඟයි.
පාර්ලිමේන්තු යළි රැස්සේ පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනවන කැමැත්තෙමි. තුන්වැනි වර කියවීම.
මනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කිය යුතුයි යෝජනා කරමි.
සභාව එකඟද?
එකඟයි.
ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනවන කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ අංක 2 සභාව එකඟද?
එකඟයි.
සභාව කල් තැබීම.
සභාපතිතුමනි සභාව හෙට පස්වරු 1 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා.